ආයුබෝවන් දුවේ පුතේ, ඔබගේ දැනුම සඳහා තවත් ගෘහ ආර්ථික විද්‍යාව පාඩමක් පැහැදිලි කිරීමටයි මේ අඩහෝරාව වෙන්වන්නේ. 10-11 ශ්‍රේණි සඳහා. මේ සඳහා ඔබ පෑනක් පොතක් හා ඔබගේ 10-11 ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොත් දෙක සූදානම් කරගන්න. 11 ශ්‍රේණියේ පෙළ පොතෙහි 40 වන පිටුවටත් 10 ශ්‍රේණිය පෙළ පොතෙහි 62 පිටුවලටත් යොමු වෙන්න. මා අද ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ 4 නිපුණතාවයි. විවිධ අවශ්‍යතා සහ අවස්ථා සඳහා ආහාර වේල් සැලසුම් කරයි. එහි නිපුණතා මට්ටම 4-2. විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවදි සඳහා ආහාර වේල් සැලසුම් කරයි. දුවේ පුතේ, මොකක්ද මේ විශේෂ පෝෂණ අවශ්‍යතා කියන්නේ? 10 ශ්‍රේණියේ පෙළ පොතෙහි 62 පිටුවට යොමු වෙන්න. ජීවන චක්‍රයේ විවිධ වූ අවදි තියෙනවනේ. ඔබ දන්නවා ලදරු අවදිය. ඒ කියන්නේ දරුවෙක් ඉපදී අවුරුද්දක් ගතවන කාලය. ඊළඟට යෝවන් විය. ඔබගේ වයසේ පසුවන දරුවන් ඔබ දන්නවනේ. ඊළඟට ගර්භණී අවදිය. කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ඉන්න අවදිය අපි හඳුන්වනවා ගර්භණී අවදිය කියලා. ක්ෂීරණ අවදිය. ඉපදුණු බබාට එමව කිරි දෙන කාලය හඳුන්වනවා ක්ෂීරණ අවදිය කියලා. ඊට පස්සේ මහලු අවදිය. ඔබගේ ආත්තම්මා සීයා පසුවන කාලය අපි මේ කාලයට කියනවා මහලු අවදිය. මෙන්න මේ අවදි පිළිබඳව විශේෂයෙන් අපි පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕන අවස්ථා ලෙස හඳුන්වනවා. මේ අවශ්‍යතා හා අවස්ථා සඳහා ආහාර වේල් සැලසුම් කරන විට අපට ඉතාම වැදගත් කරුණක් සිහි තබා ගත යුතු වෙනවා. ඒ තමයි නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන 2007. මේ සටහන තියෙනවා දුවේ පුතේ. පුද්ගලයෙකුට හෝ ජන කොට්ටාසයකට ආහාර මගින් ප්‍රමාණවත් පෝෂක සැපයෙනවාද කියලා අපිට යම් වැටහීමක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා අපට නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන වැදගත් වෙනවා. විවිධ පරිේශන ගණනාවක ප්‍රතිඵලයක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය WHO කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ World Health Organization හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO කියලා ඔබ අහලති. මේ සංවිධාන දෙකේම නිර්දේශ මත ශ්‍රී ලාංකීය ජනතාවට සුදුසු දිනපතා අවශ්‍ය පෝෂණ ප්‍රමාණය දැක්වෙන සටහනක් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය පරිශන ආයතනය තමයි මේ පෝෂණ අවශ්‍යතා සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම දුවේ පුතේ, දැනට ලබාගෙන තියෙන දත්ත පදනම් කරගෙන සාමාන්‍ය නිරෝගී පුද්ගලයන්ගේ පෝෂණමය අවශ්‍යතා සපුරාලීමට ලබාගත යුතු ශක්තිය හා පෝෂක ප්‍රමාණයන් නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන කියලා හඳුන්වනවා. පාඩම ඉගෙනීමට පෙර ඔබට මා මතක් කළා නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන සූදානම් කරගන්න කියලා. 10 ශ්‍රේණියේ පෙළ පොතෙහි 62 පිටුවේ මේ නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන තියෙනවා. මොනවද දුවේ පුතේ මේ සටහන පිළිබඳ ඔබේ අදහස්? මේ සටහනට අනුව අපට පෙනී යනවා වැඩිහිටි ගර්භණී හා යෞවන අවදිවල පසුවන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වැඩි වෙන්නේ කොහොමද කියලා. මේ සටහන පරිශීලනය කිරීමේදී අපට දැක ගන්න පුළුවන් පුද්ගලයන්ගේ ශරීර බර ඔබ අහලා ඇති BMI කියලා ශරීර ස්කන්ධ දර්ශකය. වයස් මට්ටම් අනුව පෝෂණය වෙනස් වෙනවා. ඒ වගේම සාමාන්‍ය කාන්තාවකට වඩා ගර්භණී කාන්තාවකට ඒ වගේම ක්ෂීරණ කාන්තාවකට අවශ්‍ය වෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය මේ සටහනෙහි ධන ලකුණෙන් දක්වා තියෙනවා. සාමාන්‍ය කාන්තාවකට ශක්තිය කිලෝ කැලරි 2375. ගර්භණී මවකට දෙවැනි ත්‍රෛමාසිකයේදී ශක්තිය කැලරි 360ක් එකතු වෙන්න ඕන. එසේම ගර්භණී මවකට තුන්වැනි ත්‍රෛමාසිකයේදී ශක්තිය කිලෝ කැලරි 475ක් එකතු වෙන්න ඕන. සාමාන්‍ය කාන්තාවකට කැලරි 2375යි. ඒක වැඩි වෙනවා 475කින් ගර්භණී මවකට. සාමාන්‍ය කාන්තාවකට කිලෝ කැලරි 2375ක් වුණාට ක්ෂීරණ අවධියේ පළමු මාස 6ේදී, ඒ කියන්නේ දරුවා ලැබී මාස 6ක් වෙනකොට, ඒ මව කිරි දෙනකොට, ඒ මවට කිලෝ කැලරි 675ක් එකතු වෙන්න ඕන. ඊට හේතුව තමයි දරුවෙකුගේ ප්‍රධාන ආහාරය වෙන්නේ මව් කිරි. දෛනිකව මව් කිරි මිලිලීටර් 850ක් පමණ ප්‍රමාණයක් නිපදවීමට මේ මවට මවගිය ආහාරයට ප්‍රෝටීන, ශක්තිය, මේදය හා කැල්සියම් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ පෝෂ පදාර්ථ සියල්ලම අඩංගු වෙන විදියට අපේ ආහාර වේල සැලසුම් කරලා දෙන්න ඕන. ඒ වගේම ගර්භණී මවක් දරු ප්‍රසූතියේදී සිදු වූ රුධිර වහනය නිසා රුධිර පරිමාව පළමු තත්වයට ගෙන ඒමටත් හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නැංවීමටත් යකඩ අවශ්‍ය වෙනවා. ඒ නිසා යකඩ අඩංගු ආහාර මේ මවට ඇතුළත් වෙන්න ඕන. ඊළඟට පසු ළමාවිය හා යෞවන වැඩිහිටි අවදිවලදී පෝෂණ අවශ්‍යතා දක්වා තියෙනවා මේ පෝෂණ සටහනෙහි. පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය මත, ඒ කියන්නේ රැකියාවේ ස්වභාවය වෙනස් වෙනවනේ එක් එක් පුද්ගලයා අනුව. ඒ අනුව අපට වෙන් කරන්න පුළුවන් බර වැඩ, සාමාන්‍ය වැඩ, සැහැල්ලු වැඩ කියලා. බර වැඩ කියලා කියන්නේ කම්කරුවෙකුට අවශ්‍ය පෝෂ පදාර්ථ ප්‍රමාණය වැඩි, සාමාන්‍ය වැඩක නිරත වෙන පුද්ගලයෙකුට වඩා. මෙන්න මේ ආකාරයට ශරීරයේ වෙහෙසවන ස්වභාවය මත පෝෂණ අවශ්‍යතා වෙනස් වෙනවා. ශක්ති අවශ්‍යතාව වගේම ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, සිංක්, සෙලෙනියම්, මැග්නීසියම්, අයඩීන්, විටමින් ඒ, තයමීන්, රයිබෝප්ලේවීන්, නයසීන් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඊළඟට මේ පෝෂණ සටහනෙහි මහා පෝෂක ග්‍රෑම් ලෙසත්, ශුද්‍ර පෝෂක මයික්‍රෝග්‍රෑම් ලෙසත් දක්වා තියෙනවා. මහා පෝෂක කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය. ශුද්‍ර පෝෂක කියන්නේ අපේ සිරුරට සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන විටමින් වර්ග, ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථ වලට. මේ අනුව පවුලේ ආහාර වේල් සැලසුම් කරන විට නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන වැදගත් වෙන බව ඔබට පැහැදිලි වෙනව නේද? ඒ වගේම දුවේ පුතේ විශේෂ වූ අවස්ථාවලදී පෝෂක වැඩිවීමට හේතු වූ කරුණු මොනවද කියලා අපි විමසා බලමු. ලදරුවිය හා ළමාවිය. මෙන්න මේ අවදිවලදී අස්ථි හා දත්වල වර්ධනයට කැල්සියම් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිරෝගී දරුවෙකුගේ උපත්බර කිලෝ දෙකහමාරක් තුනක් වෙනවා. පළමු වසර අවසානයේ දරුවාගේ බර තුන් ගුණයක් වීමටත් දරුවාගේ සිරුරේ සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 70ක් 75ක් වීමටත් හොඳ පෝෂණයක් අවශ්‍යයි. මේ සඳහා ප්‍රෝටීන්, කැල්සියම් අඩංගු ආහාර අවශ්‍ය වෙනවා. ඊළඟට යෝන්විය. ඔබගේ වයසේ පසු වන දරුවෝ කැල්සියම් අවශ්‍යතාව මිලිග්‍රෑම් 1000ක් දක්වා වැඩි වෙනවා. ඒකට හේතුව තමයි දුවේ පුතේ ඔබගේ අස්ථි මනාව සවිමත් වීමටත් ඊළඟට අස්ථි ඝනත්වය ලබා දීමටත් විශේෂයෙන්ම මේ බලපාන්නේ යෝන් වියේ පසුවන පිරිමි දරුවන්ට. ඒ වගේම අවුරුදු 12 15 අතර ගැහැණු දරුවන්ට යකඩ අවශ්‍යතාවයේ වැඩි. වැඩිවිය පැමිණලා ඉන්න ගැහැණු දරුවන්ට ආර්ථවයට මුහුණ දෙන සිදුවෙනවනේ. මෙන්න මේ නිසා මේ වයසේ පසුවන දරුවන්ට මිලිග්‍රෑම් 36ක් පමණ යකඩ අවශ්‍ය වෙනවා. වැඩිවිය පත් නොවූ ගැහැණු දරුවන්ට මිලිග්‍රෑම් 25ක් මේ සටහන අනුව යකඩ අවශ්‍යතාවය අනුමත කර තියෙනවා. අවුරුදු 18 පිරිමි දරුවන්ට ශරීරයේ රුධිරය වර්ධනය වන නිසා යකඩ අවශ්‍ය වෙනවා. ඊළඟට දුවේ පුතේ මහලු අවධිය. අවුරුදු 60 ඉක්ම වූ පසු කැල්සියම් අවශෝෂණ වේගය ටිකක් අඩුයි. දිනකට මිලිග්‍රෑම් 800ක් දක්වා යකඩ අවශ්‍යතාවය මේ සටහනේ දක්වා තියෙනවා. ඊළඟට ගර්භණී අවධිය. අවසාන මාස 3 ත්‍රෛමාසිකය, අවසාන ත්‍රෛමාසිකය කියන්නේ අවසාන මාස 3ේදී භ්‍රූණය කියන්නේ කුස තුල සිටින දරුවාගේ අස්ථිවල වැඩිපුර කැල්සියම් රඳවා ගන්නවා. මෙන්න මේ නිසා ගර්භණී කාලයේදී ගොඩක් මවගේ ආහාරයට කැල්සියම් එකතු වෙන්න ඕන. එසේ නැති වුණොත් තමයි ගර්භණී මවකගේ දත්වල ගැටලු ඇති වෙනවා. ඊළඟට හිස කෙස් යනවා. ඒ කියන්නේ මවගේ ශරීරයේ තියෙන කැල්සියම් භ්‍රූණයා විසින් ලබා ගන්නවා. මවකේ සිරුර තුල කැල්සියම් අවශෝෂණ වේගය වැඩි. මෙන්න මේ නිසා ගර්භණී අවධියේ ත්‍රෛමාසිකයේ වැඩිපුර කැල්සියම් අවශ්‍ය වෙනවා. අවසාන මාස 3. යකඩ අවශ්‍ය වෙනවා මේ මවට. ඒකට හේතුව තමයි හිමොග්ලොබින් මට්ටම පවත්වා ගැනීමට. ඒ වගේම කලලයේ වර්ධනයට. මවගේ සිරුරේ විශේෂ පටක වර්ධනයට. විශේෂ පටක වර්ධනය කියලා කියන්නේ දුවේ පුතේ මේ කාලයේදී ගර්භාෂය විශාල වෙනවා, උකුල ප්‍රදේශයේ පළල් වෙනවා, කිරි වර්ධනය වෙනවා, පියවරු විශාල වෙනවා. මෙන්න මේ නිසා ප්‍රෝටීන් ආහාර අවශ්‍ය වෙනවා. ක්ෂීරණ අවධිය. දරුවා ලැබුණු පසු කිරි දෙන අවධිය. මේ කාලයේදී විටමින් C අවශ්‍යතාවය වැඩි. මව් කිරි විටමින් C වලින් පූර්ණ ආහාරයක් වීම මීට හේතුව තමයි. මෙන්න මේ නිසා C විටමින් අඩංගු ආහාර ක්ෂීරණ මවගේ ආහාරයට එකතු වෙන්න ඕන. ඊළඟට දුවේ පුතේ විශේෂ පෝෂණ අවශ්‍යතා හා අවදි සඳහා ආහාර වේල් සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියලා බලමු. ලදරුවිය සඳහා මාස 6ක් දක්වාම ලදරුවාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ලදරුවාට මාස 6ක් වනතුරු ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි පමණයි. ඉන්පස්සේ අතිරේක ආහාරවලට දරුවා හුරු වෙනවා, හුරු කරන්න වෙනවා. දහන්‍ය කැඳ, අර්ධ ඝන කැඳ, එළවලු මිශ්‍ර සුප්, පළතුරු යුෂ, තැඹූ අර්තාපල්, බටර් මිශ්‍ර තලපය, මෙන්න මේ වගේ ක්‍රමයෙන් ඝන ආහාරවලට දරුවා පුරුදු කරනවා. යෞවන අවධිය කායික වර්ධනයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන නිසා විශේෂ පෝෂණ අවශ්‍යතා අවධියක් වෙනවා. මේ නිසා ප්‍රෝටීන් අඩංගු ආහාර ආහාර වේල් වලට එකතු කිරීම අවශ්‍ය වෙනවා. අස්ති ඝනත්වය හා වර්ධනය වීම සඳහා පිරිමි දරුවන්ට කැල්සියම් බහුල ආහාර එකතු කරන්න අවශ්‍ය වෙනවා. පිරිමි දරුවන්ගේ රුධිර පරිමාවේ ශීඝ්‍ර වර්ධනයත් ගැහැණු දරුවන්ගේ ආර්ථවයත් නිසා යකඩ ආහාරවල එකතු වීමක් සිදුවිය යුතු වෙනවා. යොවුන් වියේදී ක්‍රියාශීලී බව වැඩි නිසා බී කාණ්ඩයේ විටමිනුත් යොවුන් වියේ දරුවන්ට අවශ්‍ය වෙනවා. මොනවද දුවේ පුතේ බී කාණ්ඩයේ විටමින් කියන්නේ? B1, B2, B4, B6, B12, B24 ආදී වශයෙන් තියෙනවා. ඒ කියන්නේ තයමීන්, රයිබෝප්ලේවීන්, පිරිඩොක්සීන්, පැන්ටතෝනික් අම්ලය, සයනොකොබලමින් මේ ආදී වශයෙන් ඔබ දන්නවා. මෙන්න මේ අඩංගු ආහාර යොවුන් වියේ දරුවගේ ආහාර වේලට ඇතුළත් වෙන්න ඕන. ගර්භණී අවධිය සඳහා සියලුම පෝෂ්‍ය පදාර්ථ එකතු වන ආකාරයේ දෛනික ආහාර වේල් සැලසුම් වෙන්න ඕන. මොකද්ද දුවේ පුතේ දෛනික ආහාර වේලක් කියන්නේ? දවස පුරාම ආහාර වේල් සකස් විය යුතු ආකාරය. උදෑසන ආහාරය, උදේ 10ට සුළු ආහාරයක් ගන්නවා. ඊළඟට දිවා ආහාරය, ඊළඟට සවස 3ට අපි සුළු ආහාරයක් ගන්නවා. ඊළඟ රාත්‍රී ආහාරය, ගර්භණී මවකට නම් නිදා ගැනීමට පෙරත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු කිරිවීදුරුවක් ගන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ දවසේ ආහාර වේල් වලට අපි කියනවා දෛනික ආහාර වේල් කියලා. ක්ෂීරණ අවධිය ලදරුවාට මාස 6ක් වනතුරු ප්‍රධාන ආහාරය වන්නේ මව්කිරි. හැම පෝෂ්‍ය පදාර්ථයක්ම අඩංගු වන්නේ ක්ෂීරණ මවගේ දෛනික ආහාර වේල වලින්. මෙන්න මේ නිසා ලදරුවාට මාස 6ක් වනතුරු ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි. ක්ෂීරණ මවගේ ආහාරය දරුවාට මව්කිරි නිපදවීමට සුදුසු ආකාරයෙන් සැලසුම් වෙන්න ඕන. මහලු අවධිය ආහාර රුචියට අනුව ආහාර වේල් සැලසුම් වෙන්න අවශ්‍යයි. මහලු අවධියේදී මලබද්ධය බොහෝ දුරට ඇතිවන කාලයක් නිසා මහලු අවධියේ පසුවන අය සඳහා එළවලු, පළතුරු, පලා වර්ග ආහාර වේලට ඇතුළත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මහලු අවධියේදී දත්වල දුර්වලතා ඇති නිසා අමු ආහාර එකතු නොකළ යුතුයි. උදාහරණ කැරට් සලාදයක් වගේ හැපීමට අපහසු වෙනි. මේ නිසා ඒ වගේ ආහාර මහලු අයගේ ආහාර වේලට එකතු කරන්න හොඳ නැහැ. ආහාර හොඳින් තැම්බී තිබීම හා දියරමය ආහාරයක් තිබීම අවශ්‍යයි. ඒ කියන්නේ හොදි වර්ගයක් මහලු අය සඳහා ආහාර වේලට එකතු වෙන්න ඕන. ඒ වගේම දුවේ පුතේ මහලු අවදියේදී රුචිය වෙනස් වීම සංවේදීතාව අඩු වීම නිසා ඒට ගැළපෙන ආහාර එකතු කරන්න ඕන. ශාරීරියේ පටක ක්ෂය වීම වැඩි වී මෙන්න මේ කාලයේ මේ නිසා ප්‍රෝටීන් අඩංගු ආහාර එකතු කිරීම වැදගත්. ඒ වගේම දුවේ පුතේ මහලු අවදියේදී සීනි සහිත ආහාර, මේදය සහිත ආහාර හා ලුණු අඩු ආහාර එකතු කරන්න ඕන. ඒ වගේම කෙඳි සහිත තන්තුමය ආහාර එකතු කළ යුතු වෙනවා. ඊළඟට දුවේ පුතේ මා ඔබට පැවරුමක් ලබා දෙනවා. ලියා ගන්න. මා ඔබට පාඩම පටන් ගැනීමට පෙර දැනුම් දුන්නා පොතක් හා පෑනක් සූදානම් කරගන්න කියලා. මාස 11ක ලදරුවෙක් සඳහා අර්ධගණ ආහාරයක් සැලසුම් කරන්න. දෙවන ප්‍රශ්නාංකය යෞවන අවදියේ පසුවන පිරිමි දරුවකු සඳහා දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. තුන්වන ප්‍රශ්නාංකය යෞවන අවදියේ පසුවන ගැහැණු දරුවකු සඳහා රාත්‍රී ආහාර වේලක් සැලසුම් කරන්න. හතරවන ප්‍රශ්නාංකය ගර්භණී මවකට උදේ ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්නාංක පහ ක්ෂීරණ මවකට දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්නාංක 6 මහලු අවදියේ පසුවන්නකු සඳහා රාත්‍රී ආහාර වේලක් සැලසුම් කරන්න. එහි ඇතුළත් එකිනෙක ආහාර තෝරා ගැනීමට හේතු දක්වන්න. මම නැවතත් කියනවා ප්‍රශ්න අංක 6ම. ප්‍රශ්න අංක 1 මාස 11ක ලදරුවෙක් සඳහා අර්ධගණ ආහාරයක් සැලසුම් කරන්න. ප්‍රශ්න අංක 2 යෞවන අවදියේ පසුවන පිරිමි දරුවකු සඳහා දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්න අංක 3 යෞවන අවදියේ පසුවන ගැහැණු දරුවකු සඳහා රාත්‍රී ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්නාංක 4 ගර්භණී මවකට උදේ ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්නාංක 5 ක්ෂීරණ මවකට දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. ප්‍රශ්නාංක 6 මහලු අවදියේ පසු වන්නකු සඳහා රාත්‍රී ආහාර වේලක් සැලසුම් කරන්න. එහි ඇතුළත් එකිනෙක ආහාර තෝරා ගැනීමට හේතු දක්වන්න. ඔබ සැලසුම් කළ පිළිතුරු ඔබගේ පාසලේ ගෘහ ආර්ථික විද්‍යා විෂය බහරව කටයුතු කරන ගුරු මහත්මියට පෙන්වා ඇගයීමකට ලක් කර ප්‍රතිපෝෂණය කරගන්න. එසේම දුවේ පුතේ, ඔබට තවත් ප්‍රශ්න කිහිපයක් පිළිතුරු සමග ඉදිරිපත් කරනවා, ලියාගන්න. ප්‍රශ්නාංක 1. ගර්භණී මවකට මනා පෝෂණයක් ලබා දීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. පිළිතුරු ලියාගන්න. මවගේ නිරෝගී භාවය සඳහා ඊළඟ පිළිතුර ප්‍රාග් පරිණත දරු උපත් අවම කිරීමට මොකද්ද දුවේ පුතේ ප්‍රාග් පරිණත දරු උපත් කියන්නේ? මාස 9ක් මවගේ ගර්භාෂයේ දරුවා ඉන්නවා. මාස 9ට පෙර දරුවා බිහි වුණොත් අපි ඒක හඳුන්වනවා ප්‍රාග් පරිණත දරු උපතක් කියලා. ඊළඟ පිළිතුර ගර්භණී කාලයේ ඇතිවන පෝෂණ ගැටලු අවම කර ගැනීමට. ඊළඟ පිළිතුර නියමිත බර ඇති දරු උපත් සඳහා නිරෝගී දරු උපතක සාමාන්‍ය බර අපි කියනවා කිලෝ 2.5ක් 3ක් අතර දරුවෙක් බිහිවිය යුතුයි කියලා. ඊළඟ පිළිතුර දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා අඩු කිරීමට. සංකූලතා කියන්නේ ගැටලු. ඊළඟ පිළිතුර ස්වභාවික ප්‍රතිශක්තිකරණය සඳහා. මම නැවත කියනවා ප්‍රශ්නය සහ පිළිතුර. ගර්භණී මවකට මනා පෝෂණයක් ලබා දීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. පිළිතුරු වශයෙන් මවගේ නිරෝගීතාවය සඳහා ප්‍රාග් පරිණත දරු උපත් අවම කිරීමට ගර්භණී කාලයේ ඇතිවන පෝෂණ ගැටලු අවම කර ගැනීමට නියමිත බර ඇති දරු උපත් සඳහා දරු ප්‍රසූතියේදී ඇතිවන සංකූලතා අඩු කිරීමට ස්වභාවික ප්‍රතිශක්තිකරණය සඳහා. ඊළඟට පුතේ ප්‍රශ්නාංක 2. මේ ප්‍රශ්නය 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ගෘහාර්ථික විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රයේ 6 වන ප්‍රශ්නයේ 3 වන කොටස ලියාගන්න. ලදරුවෙකුට අතිරේක ආහාර වලට හුරු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කරන්න. ඒක පිළිතුරු වෙන්න ඕන. පළමුව මවකිරි සමග මිශ්‍ර කර ධාන්‍ය කැඳ ලබා දීම. ඊට හේතුව තමයි දුවේ පුතේ මවකිරි ලදරුවාට කොහොමත් හුරු වෙලානේ තියෙන්නේ මේ කාලේ වෙන විට. ඉතින් මවකිරි සමග ධාන්‍ය කැඳ එකතු කරනකොට දරුවා චුට්ටක් රසයේ වෙනසක් ඇති වෙන නිසා කෑමට හුරුන වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මවකිරිත් සමග මිශ්‍ර කරලා දහන්න එකද දෙන්න කියලා කියන්නේ. ඊළඟ පිළිතුර අතිරේක ආහාර ලබා දීමේදී කුඩා ප්‍රමාණවලින් ආරම්භ කර ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම. අතිරේක ආහාර ලබා දීමේදී කුඩා ප්‍රමාණවලින් ආරම්භ කර ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම. ඊළඟ පිළිතුර වරකට එක් අලුත් ආහාරයක් බැගින් හඳුන්වා දීම. ඊළඟ පිළිතුර ආහාර ප්‍රමාණය මෙන්ම පෝෂණ අගයද ක්‍රමයෙන් වැඩි කිරීම. ඊළඟ පිළිතුර ලුණු සීනි ආහාරයට එක් නොකිරීම. ඊළඟ පිළිතුර විවිධත්වයෙන් යුත් ආහාර වර්ග ලබා දීම. විවිධත්වයෙන් යුත් ආහාර වර්ග ලබා දීම. දරුවාට ආහාර ගැනීමට උනන්දු කළ යුතු අතර බලෙන් ආහාර නොදීම. එක් ආහාරයක් හඳුන්වා දී අසාත්මික නොවේ නම් දින 3කට පමණ පසු අනෙක් ආහාරයේ හඳුන්වා දීම. අසාත්මික නොවේ නම් කියන්නේ දුවේ පුතේ ඒ ආහාරය දරුවාට ලබා දුන්නට පස්සේ දරුවාගේ ඇඟේ පළු දැමීමක් හැඬීමක් වගේ ඇති වෙනවා නම් ඒ ආහාරය නැවත ලබා දෙන්න එපා කියන එක තමයි කියන්නේ. අසාත්මිකතාවක් කියලා කියන්නේ ඒක. ඊළඟට ක්‍රමයෙන් විවිධ ආහාරවලට හුරු කිරීම. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පිළියෙල කිරීම. ඒ කියන්නේ දුවේ පුතේ පිළියෙල කරන පුද්ගලයාගේ දෑත් සබන් දාලා සෝදන්න ඕන. පාවිච්චි කරන උපකරණ සබන් දාලා සෝදන්න ඕන. පාවිච්චි කළා අවසන් වුණාට පස්සේ මේ උපකරණ සබන් දාලා සෝදලා ආවරණය කරලා තියන්න ඕන. නැවත කිසිම දෙයක් පිළියෙල කිරීමට මේ දරුවාට ආහාර පිළියෙල කරන උපකරණ භාවිතා කරන්න එපා කියලා කියනවා. මම නැවතත් මේ ප්‍රශ්නය කියවනවා. ලදරුවකුට අතිරේක ආහාරවලට හුරු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කරන්න. පළමුව මව්කිරි සමග මිශ්‍ර කර ධාන්‍ය කැඳ ලබා දීම. අතිරේක ආහාර ලබා දීමේදී කුඩා ප්‍රමාණවලින් ආරම්භ කර ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීම. වරකට එක් අලුත් ආහාරයක් බැගින් හඳුන්වා දීම. ආහාර ප්‍රමාණය මෙන්ම පෝෂණ අගයද ක්‍රමයෙන් වැඩි කිරීම. ලුණු සීනි ආහාරයට එක් නොකිරීම. විවිධත්වයෙන් යුත් ආහාර වර්ග ලබා දීම. දරුවාට ආහාර ගැනීමට උනන්දු කළ යුතු අතර බලෙන් ආහාර නොදීම. එක් ආහාරයක් හඳුන්වා දී අසාත්මික නොවේ නම් දින 3කට පමණ පසු අනෙක් ආහාරය හඳුන්වා දීම. ක්‍රමක්‍රමයෙන් විවිධ ආහාරවලට හුරු කිරීම. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පිළියෙල කිරීම. ඊළඟට දුවේ පුතේ ප්‍රශ්න අංක 3 ලියා ගන්න. නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන ආශ්‍රයෙන් ඔබගේ පවුලට ආහාර වේල් පිළියෙල කිරීමෙන් වාසියත්වේ සාකච්ඡා කරන්න. ප්‍රශ්නය පිළිතුරු වේ යුතුවන්නේ විවිධත්වයකින් යුතුව ආහාර වේල් පිළියෙල කර ගැනීමට හැකිවීම. සියලුම සමාජිකයන්ට පෝෂණ ඌනතාවලින් ආරක්ෂා වීමට හැකිවීම. ශරීර බර ගැලපෙන ලෙස පවත්වා ගැනීමට හැකියාව ලැබීම. පවුලේ සමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වීම. බෝනොවන රෝගවලින් ආරක්ෂා වීම. බෝනොවන රෝග කියලා කියන්නේ දුවේ පුතේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මෙන්න මේ වගේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ කරුණු නිසා පවුලේ ආර්ථිකය යහපත් වීම. මම නැවත කියවනවා ඒ ප්‍රශ්නය සහ පිළිතුරු බලා ගන්න. නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන ආශ්‍රයෙන් ඔබගේ පවුලට ආහාර වේල් පිළියෙල කිරීමෙන් වාසියත්වේ සාකච්ඡා කරන්න. පිළිතුරු වන්නේ විවිධත්වයකින් යුතුව ආහාර වේල් පිළියෙල කර ගැනීමට හැකිවීම. සියලුම සමාජිකයන්ට පෝෂණ ඌනතාවලින් ආරක්ෂා වීමට හැකිවීම. ශරීර බර ගැලපෙන ලෙස පවත්වා ගැනීමට ලැබීම. පවුලේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වීම. බෝනොවන රෝගවලින් ආරක්ෂා වීම. මේ කරුණු නිසා පවුලේ ආර්ථිකය යහපත් වීම. ඉතින් දුවේ පුතේ ඔබට මා අද කතා කළා විවිධ අවශ්‍යතා හා අවස්ථා සඳහා උචිත ආහාර වේල් සැලසුම් කරයි යන නිපුණතාව යටතේ විශේෂ පෝෂණ අවශ්‍යතා ඇති අවදි සඳහා ආහාර වේල් සැලසුම් කිරීමට නිර්දේශිත පෝෂණ අවශ්‍යතා සටහන 2007 උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව. ඒ වගේම ජීවන චක්‍රයේ විශේෂ පෝෂණ අවදි මොනවද? ලදරු අවදිය, යෞවන අවදිය, ගර්භණී අවදිය, ශීරණ අවදිය, මහලු අවදිය. මෙන්න මේ අවදිවලදී පෝෂණ කොටස්, පෝෂණ අවශ්‍යතා සටහන අනුව වැඩි කළ යුතු ආකාරය පිළිබඳව. ඒ විස්තර 10 ශ්‍රේණියේ ඔබගේ පෙළ පොතෙහි 62 පිටුව අධ්‍යයනය කරමින් සකස් කරගත යුතු ආකාරය පිළිබඳව. ඉතින් දුවේ පුතේ තවත් මෙවැනිම වැඩසටහනකින් අපි හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී කාලයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා. ආයුබෝවන්.